අපි දැන් සූදානම් වෙන්නේ ගෙවි යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තත්ත්වෙත් ඉස්සෝයා බලන්නට විශේෂයෙන්ම සිකුරාදා දවස වෙන වෙලා තියෙන සතියේ ක්‍රීඩා විග්‍රහයට SBS සිංහල වැඩසටහනේ අපි සුපුරුදු විදිහටම සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නව. ආයුබෝවන් රංගන, සුබෝදෑසනක්.
ආයුබෝවන් මදුර, සුබෝදෑසනක්.
අපි හාහාපුරා කියලා ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා වේලාවෙන් අවසන් වෙච්ච ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයේ පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ මුලින්ම සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.
මදුර, මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ 800 වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ඊයේ දිනේදී සහභාගී වුණේ. ලෝකයේ සිව්වන කණ්ඩායම තමයි එක්දින ජාත්‍යන්තර තරග 800ක් ක්‍රීඩා කර තිබෙන. නමුත් ඒ කඩයිම වාසනාවන්ත වුවත් තරගයේ වාසනාවන්ත ලෙස අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනේදී හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අවම වශයෙන් ශ්‍රී ලංකාවට, ඉන්දිය කණ්ඩායමට මෙම තරගාවලිය පුරාවටම යම් කිසි ආකාරයක තර්ජනයක් එල්ල කරන්නට හැකිවීම ශ්‍රී ලංකේය ක්‍රීඩා ලෝලීන්ට සතුටට කාරණාවක් බව අප සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේ කැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නැවත වතාවක් කාසිය වාසිය පරාජයට පත්වීම නිසාවෙන් ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන්ම පන්දුර පහර දීමට සිදු වුණා. එහිදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 236ක් පමණයි. දික්පැල ලකුණු 31ක්, ඒ වගේම මිලින්ද සිරිවර්ධන කලකට පසුව කණ්ඩායමට පැමිණ ලකුණු 58ක් ලබා ගත්තා. චාම්ර කපු ගෙදර ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා. නැවතත් ශ්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් එල්ල කළ බුම්රා ලකුණු 43කට කඩලු 4ක් බිඳහෙලමින් ශ්‍රී ලංකා එනිම ලකුණු 236කට සීමා කිරීමට සමත් වුණා. මෙම තරගයේදී මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කළේ පළමු තරගයට ක්‍රීඩා කළ තිසර පෙරේරා වෙනුවටයි. කෙසේ වෙතත් ඉන්දීය පිළිතුරු ඉනම ඉතාමත්ම සාර්ථක ආරම්භයක් සමගින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරන්නට ආරම්භක පිටිකරුවන් දෙදෙනා සමත් වුණා. රෝහිත් ශර්මා ලකුණු 54ක්, වගේම ශිඛර ධවන් නැවතත් ලකුණු 49ක් ලබා ගනිමින් ලකුණු 109ක සම්බදතාවක් පළමු කඩුල්ලට ගොඩනගන්නට ඔවුන් සමත් වුණා. ඒ අනුව ලකුණු 109 දී තමයි පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ. ඉන් අනතුරුව 7 වන කඩුල්ල ලකුණු 131 දී බිඳ වැටෙනවා. මේ අතරතුර වික්‍රමයක් පාන්නට ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සමත් වෙනවා. කඩුලු 6ක් බිඳ හෙළුවා ඔහු ලකුණු 48කට. ඔහු ඊට පෙර දිනේදී තමයි විවාහ දිවියට ඇතුළත් වුණේ. ඒ වාසනාවත් සමගින් ඔහු කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුණා. නමුත් අවාසනාවන්ත ලෙස ඉන් පසුව ඉන්දියාවට ඩ්‍රැග් රෝහණේ සඳහා ලකුණු 100ක් අවශ්‍ය වුණා. එම ලකුණු 100 අතරතුර කිසිදු කඩුල්ලක් බිඳ වැටුනේ නැහැ. මහේන්ද්‍ර සිං ධෝනි සමගින් භුවනේශ්වර් කුමාර් ඉන්දියාව ට්‍රැක් වහනේ කරා රැගෙන ගියා. භුවනේශ්වර් කුමාර් තමන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර අර්ධශතකයේ ඊයේ දිනේදී වාර්තා කරන්නට සමත් වුණා. ධෝනි තමයි මේ ජයග්‍රහණයේ පිටුපස සිටමින් ඉතාමත් සැහැල්ලුවෙන් ජයග්‍රහණය කරා ඉන්දියාව රැගෙන යාමට සමත් වුණා. යම් ආකාරයක වාසනාවක් ඉන්දිය කණ්ඩායමට ඊයේ දිනේ තිබුණත් ශ්‍රී ලංකාව හැකියාව ලැබුණේ නැහැ. ඉන්දිය කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 100ක් තුළ බිඳ හෙළන්නට. ඒ අනුව තමයි ඉන්දියාව එම ජයග්‍රහණයක් සමගින් 2.0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගන්නට සමත් වුණේ. කඩුලු 3ක ට්‍රැක් ඉන්දිය කණ්ඩායමට හිමි වුණා. පළකලේ ක්‍රීඩාංගණයේ එක් අවස්ථාවක සියලුම ක්‍රීඩා ලෝලීන් ඉන්දිය කණ්ඩායම ලකුණු 109ක් පළමු කඩුලට රැස් කර තිබෙන විට ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයෙන් ඉවතට යන ආකාරයක් අපදටුවා. නමුත් අකිල ධනංජය කඩුලු 6ක් බිඳ හෙළන විට ක්‍රීඩා ලෝලීන් නැවතත් ක්‍රීඩාංගණයට එක් රැස් වන ආකාරය දක්නට ලැබුණා. කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ ඉතාමත්ම හොඳින් පන්දු රකින ආකාරයක් අපදටුවා. නමුත් තවමත් ශ්‍රී ලංකාවට වාසනාව තිබුණේ නැහැ. ඒ අනුව තමයි මේ තරගයේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ.
හොඳයි රංගන, අපි කැමති පළවෙනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දඹුල්ලේ ක්‍රීඩාංගණයේදී පළවෙනි එක්දින ජාත්‍යන්තර තරගයේ ශ්‍රී ලංකාව පරාජයට පත් වෙලා ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රගත බස් රථය ක්‍රීඩාංගණයෙන් පිටවී යන්නට මොහොතකට පෙර ක්‍රීඩා ලෝලීන් විසින් හූ කියමින් විරෝධතා දැක්වූ ආකාරයක් අපිට දේශීය ජනමාධ්‍ය සහ විදේශීය ක්‍රීඩා මාධ්‍ය ඔස්සේ අහන්නට දකින්නට ලැබුණා. මේ අතරතුරේදී ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමා ආශ්‍රිත සිල්ලා, ඒ වගේම විවිධාකාරයේ ක්‍රිකට් නිලධාරීන් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වන්නට පටන් ගත්තා. මේ සිද්ධිය ගැන පොඩ්ඩක් විමර්ශනාත්මක අදහසක් දැනගන්නට කැමතියි.
දඹුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දරුණු පරාජයක් තමයි හිමි කරගත්තේ. ඉන්දිය කණ්ඩායම කඩලු 9ක ට්‍රැක් හිමි කරගත්තා. තවත් පන්දු 127ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ලබා ගත්තේ පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 216ක් පමණයි. පන්දු අර 43යි පන්දු දෙකකදී සියල්ලන් දෙවි ගියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 139 දී. ඉන් අනතුරුව කඩලු 9ක් ලකුණු 77ක් තුල බිඳ වැටෙනවා. මෙන්න මේ අනපේක්ෂිත තත්ත්වය නිසාවෙන් තමයි ක්‍රීඩා ලෝලින් දැඩි කලස්සල්ලට පත් උනේ. ඉන්දියා කණ්ඩායම ඉතාමත්ම පහසුවෙන් මේ ඉලක්කය පසු කර ගියා කිව්වොත් මානිවැරදි. ලකුණු 220ක් ලබා ගත්තා. එක් කඩුල්ලක් පමණක් දෙවි පන්දු අර 28යි පන්දු 5ක් තුල. ශේක ධවන් නැවතත් ක්‍රියාත්මක වුණා ශ්‍රී ලංකාවට එරෙහිව. පන්දු 90ක් තුල ලකුණු 132ක් ලබා ගන්නට ඔහු සමත් වුණා. 4 පහර 20ක් සහ 6 පහර 3ක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්තයක් වශයෙන් මේ තරගයේදී 4 සීමාවෙන් ඉවතට පහරවල් එල්ල කර තිබුණේ 20ක් පමණයි. නමුත් ශේක ධවන් පමණක් 4 සීමාවෙන් ඉවතට පහරවල් 23ක් එල්ල කරන්නට සමත් වුණා. ඒ අනුව ඉතාමත්ම පහසුවෙන් කෝවිඩ් සමගෙක් වී ජයග්‍රහණය කරා ඉන්දියාව රැගෙන යන්නට ශේක ධවන් සමත් වුණා. මෙන්න මේ පරාජයෙන් පසුව තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින් දැඩි කලස්සල්ලට පත් වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තමන්ගේ විරෝධය පළ කළේ. ඇතැම් පිරිස් පවසනවා මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කළ විරෝධයක් නොවේ, ක්‍රිකට් පරිපාලනයට විරුද්ධව එල්ල කළ විරෝධයක් බව. කෙසේ වෙතත් සමහර පුද්ගලයින් පවසනවා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එල්ල කළ විරෝධයක් බව. නමුත් ක්‍රීඩා ලෝලින් පවසා තිබෙන්නේ ඒ අවස්ථාවේදී අපේ ක්‍රිකට් නැවතත් අපට ලබා දෙන්න කියලා. බොහෝ විට මෙයින් ගම්ය වන්නේ මේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව එල්ල වූ චෝදනාවක් බව තමයි අප සඳහන් කරන්නට ඕනේ. මේ හේතුව නිසාවෙන් විනාඩි 30ක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ බස් රථය රැගෙන යාමට අවස්ථාව හිමි වුණේ නැහැ. අවසානයේදී පොලිසිය වැඩිහත්කී තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ බස් රථය දඹුල්ල ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන යාමට අවස්ථාව හිමි වී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු වාර්තා වුණා. ඉන් අනතුරු අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු සඳහන් කර තිබුණා එක් අවස්ථාවක මුත්තයියා මුරලිදරන්ට පවා ක්‍රීඩා ලෝලින් හූ කියා තිබෙනවා. එනුව මේ එතරම්ම ගරන් ගත යුතු තත්වයක් නොවන බව සමහර පිරිස් පවසා තිබුණා. මේ අසංක ගුරුසිංහට එරෙහිව ක්‍රීඩා ලෝලින් එල්ල කළ විරෝධයක් බව. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රීද සිල්වා මහතා සඳහන් කර තිබුණා මේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එල්ල වූ විරෝධයක් නොවන බවක්. එසේ වෙතත් සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. පසුගියදා දේශීය මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විශේෂ සාකච්ඡාවකට එක්වමින් එහිදී සඳහන් කර තිබුණා ඔහු පෞද්ගලිකව 100%ක් සෑහීමකට පත්වන්නේ නැති බව. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකීන්ගේ සූදානම සහ පුහුණුවීම් සඳහා ඇති කැපවීම පිළිබඳව සමස්තයක් ලෙස ක්‍රීඩකීන්ගේ කැපවීම පිළිබඳව ඔහු එතරම්ම සෑහීමකට පත් නොවන බව තමයි එහිදී ඔහු ඍජුවම සඳහන් කර තිබුණේ. ඔහු නම් වශයෙන්ම සඳහන් කර තිබුණා කුසල් මෙන්ඩිස් වගේම ධනුෂ්ක ගුණතෙලේ කියන ක්‍රීඩකීන්ට පිටිකරුවන් ලෙස පමණක් නොවේ, ඇතැම් අවස්ථාවල පන්දු යවන්නන් ලෙස පවා කණ්ඩායමට තමන්ගේ දායකත්වය ලබා දීමට හැකියාව තිබුණත් ඔවුන් ඒ සඳහා උනන්දු නොවන බව සනත් ජයසූරිය මහතා සඳහන් කර තිබුණා. ඔහු උදාහරණයක් ලෙස කුමා සංගක්කාර ගත්තා. ඒ තමයි සංගා සෑම දිනකම වගේ තමන්ගේ කණ්ඩායමේ નિયમિત පුහුණු වීම වාරෙන් පසුව රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම පන්දු 300කට පමණ මුහුණ දෙමින් පුහුණු වීම කටයුතු සිදු කරන බව රාත්‍රී කාලයේදී. ඒ අනුව ඔහු පෞද්ගලිකවම තමන්ගේ දක්ෂතාව වෙනුවෙන් කැපවුණු ක්‍රීඩකයෙක් බව උදාහරණයක් ගෙන හැරපාමින් සනත් ජයසූරිය සඳහන් කර තිබුණා. ඒ අනුව එවන් කැපකිරීමක් මේ නවක ක්‍රීඩකින්ගෙන් දක්නට නොලැබෙන බව තමයි සනත් ජයසූරිය සඳහන් කරන්නේ. ඔහු එසේ සඳහන් කරනවා නම් ඒ සඳහා වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලනයයි. ඇයි මේ ක්‍රීඩකින් මේ ආකාරයෙන් හැසිරෙන්නේ? ඔවුන්ව වට ජාතිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඒකරාශී කිරීම තමයි ක්‍රිකට් පරිපාලනයේ කාර්යභාරය. නමුත් පරිපාලනයේ ඒ කාර්යභාරය නිසියාකාරව ඉටු නොකරන බව තමයි අපට මේ අවස්ථාවේදී වාර්තා කිරීමට සිදුවන්නේ. මේ වගේම තවත් කාරණාවක් වාර්තා වෙනවා මදුරේ. තමයි මේ දඹුල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ලෝලින්ගේ විරෝධය දැක්වීම මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට හිතවත් යම් පුද්ගලයෙකු මාධ්‍යවේදීන් වෙත දැනුවත් කළ බවක් නැතිනම් මාධ්‍යවේදීන්ට යම් ආකාරයක තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බවක් මාධ්‍ය කුටිය ඔස්සේ අපට වාර්තා වෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මේ සම්බන්ධයෙන් යමක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
රගන අපට අද දවසේ වැඩිපුර කතාබහ කරන්න වෙන්න ක්‍රිකට් පිළිබඳව තමයි විශේෂම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ තරඟාවලිය සම්බන්ධයෙන්. නික් පොතා ශ්‍රී ලංකාවේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු පසුගිය තරඟයෙන් පස්සේ ප්‍රකාශ කළ තිබ්බා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ ඉංග්‍රීසියෙන් ඔහු ප්‍රකාශ කළ තිබ්බා සෝමෙනි කුක්ස් කියලා. කෝකිය ගොඩක් ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ, ඒ නිසා තමයි මේ දේවල් හරියට තමන්ට සිද්ධ කරගන්නට බැරි. මේ සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන මොකද්ද?
ඔහු පසුගිය 20 වෙනිදා තමයි මේ ප්‍රකාශය නිකුත් කරන්නේ. කෝකියෝ වැඩි කියලා කතාව. කෝකියෝ යනුවෙන් ඔහු අදහස් කරන්නේ නියත වශයෙන්ම මේ පරිපාලනයේ සිටින්නා වූ පිරිස්. පරිපාලනයේ යනුවෙන් ඔහු අදහස් කරන්නේ තේරීම් කමිටුව වන්නට පුළුවන්, සභාපති හෝ ඒ ආශ්‍රිත පුද්ගලින් වන්නට පුළුවන්. ඔහු පවසනවා මෙන්න මේ පුද්ගලින්ගේ දැනුම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීම, නැතිනම් පරිපාලනයෙන් බාහිර දේවල් සඳහා යොමු කිරීම නිසාවෙන් තමයි මේ ආකාරයෙන් ක්‍රිකට් තරඟ දිගින් දිගටම පරාජයට පත්වන්නේ කියලා. නමුත් ඔහු ඊට දින 3කට පසුව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉතාමත්ම හොඳ සහයෝගයක් තමන්තුළු කණ්ඩායමට ලබා දෙන බව. එයනු යම් ආකාරයක පරස්පරයක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශ නිකුත් කිරීමේ. ඇතැම් විට පසුගිය දින 3ක කාලය තුළ ක්‍රිකට් පරිපාලනය නැවතත් ඔහුගේ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඔහුට දැනුම් දුන්නා විය හැකි. කෙසේ වෙතත් ඔහු එක් කාරණාවක් සඳහන් කරනවා. ඒ තමයි ක්‍රීඩකින් සහ පුහුණුකරුවන් ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරන බව ඔහු සහතික වනවා. නමුත් යම් ආකාරයක බලපෑමක් සහ අවාසනාවන්ත තත්ත්වයන් නිසා තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වන්නේ කියලා ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව පසුගිය මාස 2ක් විතර කාලයක් ඇති ප්‍රධාන පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙලා ඔහු කිසිදු ආකාරයක ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කළේ නැහැ. ඇයි තමන් මේ තනතුරෙන් ඉවත් වන්නේ කියලා. නමුත් නික් පොතාස් තමන්ගේ තනතුරේ කටයුතු කරන අතරතුරේම ඔහුගේ විරෝධතා යම් ආකාරයකින් මාධ්‍යයට නිකුත් කරන ආකාරයකුත් දක්නට ලැබෙනවා. මෙය මා පෞද්ගලිකවම විශ්වාස කරන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාවට සහ කණ්ඩායමට එතරම්ම හොඳ කටයුත්තක් කියලා. නමුත් මේ ඔහුගේ අදහස් දැක්වීමයි. ඔහු දින 3කට කලින් නිකුත් කළ අදහස ඊට දින 3කට පසුව නැවතත් ප්‍රකාශයක් නිකුත් කරමින් වෙනස් මතයක් ප්‍රකාශයට පත් කරනවා. මේ පිටුපස සිටින්නේ ක්‍රිකට් පරිපාලනයේද කියලා සැකය මේ වන විට ක්‍රීඩා ලෝලීන්ට ඇති වී තිබෙනවා.
හොඳයි, අපි අද දවසේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කිරීමට මත්තෙන් තවත් ක්‍රිකට් තරඟාවලියක් පිළිබඳව කතාබහ කරන්නට සූදානම් වෙනවා. මේක දේශීය වශයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට සූදානම් කරන තරඟාවලියක් බවට පත් වෙලා තියෙනවා. මේ කලාප 4කට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් තරඟාවලියක් ආරම්භ කරන්නට සූදානම් වෙලා තියෙනවා. රංගන, මේ ගැන පොඩ්ඩක් අපි විස්තර කතාබහ කරමු.
වදුර මීට පෙර 2016-2017 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනිම තරඟාවලියක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වුණා. නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වුණා. මෙවර ඔවුන් නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. කණ්ඩායම් 4කට බෙදා, නැතිනම් පළාත් තරඟාවලියක් ලෙස දඹුල්ල, පල්ලෙකැලේ, ගාල්ල සහ කොළඹ ලෙස කලාප 4ක් යටතේ තරඟාවලියක් පැවැත්වීමට මෙහිදී එක් වැදගත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි දිවා රාත්‍රී සිව් දින ක්‍රිකට් තරඟ පැවැත්වීම මේ රෝස පැහැති පන්දුව භාවිතයට ගනිමින්. තවමත් ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ රෝස පැහැති පන්දුවට මුහුණ දී නැහැ. මෙන්න මෙය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. නමුත් අප දන්නේ නැහැ මේ තරඟාවලිය කොයි ආකාරයෙන් සංවිධානය කිරීමට ක්‍රිකට් දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තු වෙනවාද යන කාරණාව. නමුත් මේ තීරණය ඉතාමත්ම හොඳ තීරණයක්. මේ තමයි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නවතම තරඟාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කර තිබුණා. වදුර
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් ගෙවි යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තත්ත්වෙත් සමග හමුවෙමු. ශ්‍රී ලංකාවේ සිට අපිත් සමග සම්බන්ධ වෙච්ච ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න, ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.